වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හර්ෂණ රාජකරුණා මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට
කතානායකතුමනි මම අහනවා ඔබතුමිය
ගරු සභානායකතුමා
ගරු අගමැතිතුමනිෙන් ඒ ප්‍රශ්නයට කල්ගනු ලබනවා
ගරු ලාල් ප්‍රේමනාත් මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට
විසේ අහනවා ගරු කතානායකතුමනි
ගරු ලාල් ප්‍රේමනාත් මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්නේ අහනවා ගරු කතානායකතුමනි
ක්‍රීඩා අමාත්‍යතුමා
ප්‍රශ්නේ අහනවා
නියෝජ්‍ය අමාත්‍යතුමා
පළවෙනි ප්‍රශ්නය පුහුණු මධ්‍යස්ථාන 59යි දෙවැනි ප්‍රශ්නය පුහුණු මධ්‍යස්ථාන 2යි තුන්වන ප්‍රශ්නය පුහුණු මධ්‍යස්ථාන 1යි හතරවන ප්‍රශ්නය පුහුණු මධ්‍යස්ථාන 1යි පස්වන ප්‍රශ්නය දැනුවත් වී තිබේ හයවෙනි ප්‍රශ්නයට අදාළව තියෙන්නේ අකුරැස්ස පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලේ බිම්මහලේ වර්ගාඩි 12,000ක් පමණක්ද පළමු මහලේ වර්ගාඩි 11,000ක්ද දෙවන මහලේ වර්ගාඩි 625කින් යුක්ත මුළු ගොඩනැගිල්ලේ වර්ගාඩි ප්‍රමාණය 29,225කින් සමන්විත වෙනවා. මේ වින විට මේ මධ්‍යස්ථානයේ බිම්මහලේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. 2018 වර්ෂයේ ඉඳලා මේ පුහුණු මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. බිම්මහල ඇතුළේදී පන්ති කාමර 5ක් දැනට පැවැත්වෙනවා. වායු සමීකරණය කියන්නේ පන්ති කාමර 5ක වැඩසටහන් පැවැත්වෙනවා. එකක් වායු සමීකරණය සහ මැණිකා ස්වර්ණ භාණ්ඩ සම්බන්ධයෙන් සහ පරිගණක පාඨමාලා 2ක් ඇතුළු පාඨමාලා 4ක් දැනට ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්නයටම අදාළව තියෙන දේ තමයි විශේෂයෙන්ම මේ ගොඩනැගිල්ලට අදාළව 2025 වසරේ ඇතුළතදී මේ ගොඩනැගිල්ල තුන්වෙනි මහල සහ දෙවැනි මහල නැවත ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා අදාළ මුදල් ප්‍රතිපාදන ඉල්ලීම් කීපයක් කළා තියෙනවා. නමුත් ප්‍රමාණවත් මුදල් නොලැබීම හේතුවෙන් මේ ඉදිරි කටයුතු කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. හත්වෙනි ප්‍රශ්නය මෙය ඉදිරියේදී මෙය නැවත මෙහි උපයෝගීතාවය සහ මේ දිස්ත්‍රික්කයේ තියෙන ඒ අපි තරුණයන්ට තියෙන අවශ්‍යතාවය මත පදනම් කරගෙන අප ඉදිරියේදී එහි සංවර්ධන කටයුතු කරන්න සහ මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙන තියෙනවා. අටවෙනි ප්‍රශ්නය පැන නොනැගී.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි මට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට දැන් මේ විශේෂයෙන් මේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් සීමාව තුල පමණක් ගෙන් රට පුරා මේ තත්ත්වය මෙහෙම වෙන්න ඕන පුහුණු මධ්‍යස්ථාන 60ක වගේ ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා ඒවයේ කාර්යක්ෂමතාවය, ඒවයේ ප්‍රයෝජනීය තරුණයන්ට ඒකේ තියෙන ප්‍රයෝජනීය කෙසේ වෙතත් පසුගිය රජයන් විසින් දැවැන්ත ඉදිකිරීම ප්‍රමාණයක් මේ විදිහට හදලා තියෙනවා. ඒ වගේ අතරමඟ නතර කරලා තියෙනවා. මම ක්‍රීඩා ඇමතුමාගෙන් දැනගන්න කැමති නව රජය හැටියට මේ ටික සියල්ල හඳුනගෙන මේ කරපු අපරාධ හැටියට තමයි මම මේ සලකන්නේ. එක කොට්ටාසක පමණ මෙවැනි දැවැන්ත මධ්‍යස්ථාන 60ක් පවත්වාගෙන යන ගොඩනැගිලි විදිහට. හැබැයි අපි ඒවට ගියහම අපිට දකින්න තියෙන විශාල ශිෂ්‍ය ප්‍රමාණයක්, තරුණ ප්‍රමාණයක් මේවට එන්නේ නැහැ. ඒව සඳහා පෙළඹීමක් ඇති වෙලා නැහැ. එක්ක අදාළ පාසුකම් නැහැ. ඒ සම්බන්ධව ඔබතුමාගේ නව රජය හැටියට මොනව හරි දැක්මක් ඒ පිළිබඳ වැඩපිළිවෙලක් තියෙනවද කියලා මේ මොහොතේ දැනගන්න කැමතියි.
ඔව් ගරු මන්ත්‍රීතුමා, මේ අපි දැනට ගත්තොත් ජාතික තරුණ සේවා සභාවට අදාළව පුහුණු මධ්‍යස්ථාන 59ක් දැනට ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා ඇහුවා වගේම පහුගිය කාලේ පුරාම විවිධ ස්ථානවල සමහරට ඒ ප්‍රදේශවල ඉන්න ඇමතිවරයා, ඒ ප්‍රදේශ ඉන්න මන්ත්‍රීවරයාගේ මත පදනම් කරගෙන සමහර විට ඒ පිළිබඳ විද්‍යාත්මකව හැදෑරීමක් නොකර දේශපාලන අවශ්‍යතාවයන් මත ස්ථානවලට මුල්ගල් තැබීම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම කළා තියෙනවා. ඔබ කියන ප්‍රශ්නේ හරි. නමුත් අප මෙම මධ්‍යස්ථාන 59ම අපි නැවත කළමනාකරණය කරමින් මේ රටේ ඉන්න තරුණ තරුණයන්ට උපයෝගීතාවය වැඩි වෙන පරිදි ඉදිරියේදී කළමනාකරණය කරමින් එහි ප්‍රමුඛතාවයක් අපි හදන්නත් කල්පනා කරමින් තියෙනවා. මධ්‍යස්ථානවල මොන මොන තැන්වලටද අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ, ඒවා ඒ ප්‍රමුඛතාවය මත ඒවා කෙසේද අපි සංවර්ධනය කරන්න කියලා අපි ඉදිරියේදී වැඩපිළිවෙලක් අපි සකස් කරමින් තියෙනවා. ඒකට අනුව අනිවාර්යයෙන්ම මේ සෑම මධ්‍යස්ථානයක්ම අපේ රටේ තරුණයන්ගේ ස්ථාන බවට පත් කර ගැනීමට වෙනුවෙන් වැඩපිළිවෙලක් වර්තමාන ආණ්ඩුව ඇතුලේ දැන් සාකච්ඡා කරමින් සහ ඉදිරියේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේ මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි, දැන් අර මේ වෙනකොට හදලා අතරමඟ නතර කරපු විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් තියෙනවා. විශාල රමණීය භූමිවල විශාල නාමපුවරු සහිතව එක් එක් කැමැතිවරයගේ නම් ප්‍රචාරය කරමින් හදපු මෙවැනි ගොඩනැගිලි අතරමඟ නතර කරපු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් තියෙනවා. අපිට තේරෙන මේ තියෙන ආර්ථික අපහසුතා. නමුත් ඔබතුමා ළඟ එවැනි ගොඩනැගිලි නැවත පිලිසකර කළා ගොඩනගලා තරුණයන්ට බාර දීම සඳහා වෙච්ච වැඩපිළිවෙකුත් අඳුනාගෙන තිබෙනවද කියලා දැනගන්න කැමතියි.
අනිවාර්යයෙන්ම මන්ත්‍රීතුමා, විශේෂයෙන්ම තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයේ අප ඇමතිතුමාත් ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරු 3 දෙනාත් සමග විශේෂයෙන්ම මේ ආයතන එකින් එකට, ඒ කියන්නේ විශේෂම තරුණ සේවා සභාව විතරක් නෙමෙයි, ඔබ දන්නවා යෝන් සේනාංකයේ යම් මධ්‍යස්ථාන ප්‍රමාණයක් හැමතැනම තියෙනවා. ඒක නිසා මෙහි සමහර ඉදිකිරීම් අතරමඟ නතර වෙලා තියෙනවා. ඒ සමහර ඒවා ගත්තොත් එහෙම උපයෝගීතාවය ගත්තත් සමහර ස්ථාන මම මෙතන නම් කරන්න කැමති නැහැ. නමුත් සමහර ස්ථානවල ඇත්තටම ඒතර පාඨමාලාවල් කරන්න බෑ. ඒ කියන්නේ එතනට ඒ තරුණ තරුණයන් ඇදෙන තැනුත් නෙමෙයි, විවිධ අවශ්‍යතාවයන් මත ස්ථාන කළා තියෙනවා. නමුත් ඔබ මතු කරා වගේම අප අමාත්‍යාංශය මේ ආයතන නැවත තරුණ තරුණයන්ගේ ප්‍රමුඛතාවය මත සාහුන්ගේ උපයෝගීතාවයන් මත නැවත මැදිහත් වෙන්න වැඩකටයුතු සකස් කරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් අපි ස්ථාන හඳුනාගෙන තියෙනවා. ඒ වෙනුවෙන් අපි ඉදිරියේදී විශේෂයෙන්ම රජය පැතුනොත් ඒ වගේම ඒකට සහාය දක්වන තවත් ආයතන ප්‍රමාණයක් අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා. තානාපති කාර්යාල කීපයක් අපිත් එක්ක යම් සහයෝගීතාවයෙන් වැඩ කරන්න එකඟතාවය ලැබිලා තියෙනවා. ඒවත් එක්ක අපි ඉදිරි කාලය ඇතුළේදී එම මධ්‍යස්ථාන නැවත ප්‍රසංවිධානය කරන්නත් ඒ වගේම තරුණයන්ට ඒවා ගැළපෙන තැන් බවට පත් කර ගැනීමටත් වෙච්ච නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවා.
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට
ප්‍රශ්න අහනවා අමාත්‍යතුමනි.
ගරු අමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි,
පිළිතුරු
මේ ප්‍රශ්න අහන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පූර්ව ළමාවි සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව සම්බන්ධයෙන්. 2024/3/31 දිනට ලියාපදිංචි පෙරපාසල් සංඛ්‍යාව 17,152යි. දෙවැනි ප්‍රශ්නය, පෙරපාසල් පාලිකාවන් සපුරාලිය යුතු අවම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියෙනවා. යටත් පිරිසෙන් මව් භාෂාව හා ගණිතය ඇතුළුව අපස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6කින් සමත් අයෙකු විය යුතු අතර ඉන් විෂයන් 3කට සම්මාන සාමර්ථ තිබීමද පිළිගත් ආයතනයකින් ලබාගත් මුල්ලමාවිය නැත්නම් පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳව යටත් පිරිසෙන් එක් අවුරුදු සහතික පත්‍ර පාඨමාලාවක් හෝ ඩිප්ලෝමාවක් ලබා තිබිය යුතුයි. 3 වෙනි ප්‍රශ්නය, මේ පාලිකාවන් අතරින් ඉහත අවම අධ්‍යාපන සුදුසුකම් සපුරලා තියෙන ප්‍රමාණය සම්බන්ධ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. 30,536 දෙනෙකු මේ සුදුසුකම් සපුරලා තියෙනවා. මෙතනින් ඩිප්ලෝමා ලාභී ගුරුවරියන් සංඛ්‍යාව 23,371ක් වෙනවා. ඩිප්ලෝමා නොමැති ගුරුවරියන් සංඛ්‍යාව 7,165ක් වෙනවා. මේට අමතරව සේවා කාලය පදනම් කරගෙන පළාත් පෙරපාසල් ලේකක සහ අධිකාරිමත් මගින් අනුමත කර ඇති ඩිප්ලෝමාව සහතික පත්‍ර පාඨමාලා හදාරා නොමැති පිරිසක්ද පෙරපාසල් ගුරුවරියන් ලෙස මේ මොහොතේදී සේවය කරනවා. මේ 2024/3/31 දිනට අදාළ තොරතුරු. ඊළඟට 4 වෙනි ප්‍රශ්නය, සෑම පෙරපාසල සඳහාම විෂය නිර්දේශයක් එකම විෂය නිර්දේශයක් ක්‍රියාත්මක කරනවද කියන එක සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න ඉදිරිපත් කළ තියෙන්නේ. දැනට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශ හා ජාතික අධ්‍යාපන ආයතනය සමග ඒකාබද්ධව විෂයමාලා මාර්ගෝපදේශයක් සකස් කරමින් පවතින අතර ඒ ඉදිරියේදී ජාතික කමිටු වෙත ඉදිරිපත් කරලා අනුමත කර ගැනීමට අපේක්ෂා කරනවා. දැනට මේකේ කටයුතු අවසන් කරමින් යන්නේ. ළඟට A1 පෙරපාසල් ප්‍රාථමික ද්විතීක විශ්වවිද්‍යාල හා වෙනත් අධ්‍යාපන අංශ අතරින් අතිශය තීරණාත්මකද යන කාරණේ තමයි අහන්නේ. බව පිළිගන්නවද කියන එකට උත්තරය ඔව්. ළඟට A2 ප්‍රශ්නය, එසේනම් පෙරපාසල් අධ්‍යාපනය සුජුව අධ්‍යාපන මාත්‍යන් චරිතයට පත් කර වඩාත් ඵලදායි ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නේද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඇතර මෙතනදී පෙරපාසල් අධ්‍යාපනයන් සමස්ත මුල්ලමවි සංවර්ධනය ඇමති පුළුල්ලෝ විශේෂේෂ්ඨ යටතර ගැන එක් අංශයක් විතරයි. ඉතින් මං හිතන්නේ මේක අවබෝධ කරගන්න ඕන. මොකද පූර්වලමවි සංවර්ධනය කියන්නේ වයස 0-5 දක්වා කාලය කියලා තමයි අපි හඳුන්වන්නේ. නමුත් මේකෙදි වයස අවුරුදු 3-5 දක්වා කාලය තුළ පෙරපාසලකදී මධ්‍යස්ථානගතව සංවර්ධන අවස්ථාවක් ලබා දීම සිදු කරන අතර එහිදීද සිදුවන්නේ දරුවාගේ මුල්ලමවි සංවර්ධනය. ඒ අවස්ථාව වෙන්නේ දරුවාගේ මුල්ලමවි සංවර්ධනය. නමුත් මුල්ලමවි සංවර්ධනයේ කොටසක් තමයි පෙරපාසල ඇතුළේදී ක්‍රියාත්මක වෙන්නේ. එනම් මුල්ලමවි සංවර්ධනය හා මුල්ලමවි අධ්‍යාපනය එකිනෙකට වෙන්කර දැක්විය හැකි නොවේ. එබැවින් කාන්තාහස ළමා කටයුතු අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කියන්නේ දරුවගේ පෝෂණය සම්බන්ධයෙන් මැදිහත් වෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙරපාසල් ගුරුවරියන්ගේ අධ්‍යාපන මට්ටම සම්බන්ධයෙන් විෂය නිදේශ සම්බන්ධයෙන් මැදිහත් වෙනවා. ඊට පස්සේ පළාත් පෙරපාසල් ඒකක සහ ප්‍රධාන පාර්ශ්වකාර ආයතන පෙරපාසල් අධ්‍යාපනයේදී ඒකාබද්ධව කටයුතු කළ යුතුයි. කෙසේ වුවද පවත්නා නීති රීති හා ප්‍රතිපත්තිම රාමුව තුළ පෙරපාසල් අධ්‍යාපන සම්බන්ධ වර්තමාන තත්ත්වය පහත පරිදි වේ. පෙරපාසල් ලියාපදිංචි කිරීම හා සම්බන්ධ බලතල 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව පළාත් පෙරපාසල් අධිකාරී නැත්නම් පළාත් පෙරපාසල් ඒකක කියලා ගොඩනගලා තියෙනවා. මේවට පැවරිලා තියෙනවා. පෙරපාසල් අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රමිති පවත්වා ගැනීම අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ප්‍රඳවගෙන තිබෙනවා. ඒක තමයි දැනට තියෙන තත්ත්වය. එසේම සමස්ත මුල්ලමවිය රැකවරණය හා සංවර්ධන පිළිබඳ වගකීම කාන්තා සහ ළමා කටයුතු විශේෂභාර අමාත්‍යාංශයට අයත් වෙලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ළමාවිය රැකවරණය හා අධ්‍යාපන සංවර්ධන පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය 2018 අවුරුද්දේදී කතාහවුරු කරලා තියෙනවා. ඒ අනුව සමස්ත මුල්ලමවි රැකවරණය හා සංවර්ධන පිළිබඳව අධීක්ෂණය හා නියාමන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා කේන්ද්‍රීය ආයතන වශයෙන් කාන්තා සහ ළමා කටයුතු විශේෂභාර අමාත්‍යාංශ යටතේ වන මුල්ලමවි සංවර්ධන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේකට මේ පාර්ශ්ව කීපයක්ම සම්බන්ධ වෙමින් තමයි මුල්ලමවි සංවර්ධනයට මැදිහත් වෙන්නේ. එතකොට පෙරපාසල් අධ්‍යාපන පිළිබඳ ප්‍රමිති පවත්වාගෙන යාම අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශ වගකීමක් වන බැවින් එම අමාත්‍යාංශ විසින් මේ වෙන විට කාන්තාහස ළමා කටයුතු විශේෂභාර අමාත්‍යාංශයේද සහභාගීත්වෙන් හා පළාත් පෙරපාසල් අධ්‍යාපන ඒකකයන්ගේද දායකත්වයෙන් පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරමින් පවතින මේ මොහොත වෙනකොට තවද පෙරපාසල් ගුරු මාර්ගෝපදේශ සකස් කොට ගුරුවරයන් පුහුණු කිරීමට අදාළ කටයුතු අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයට තේවන ජාතික අධ්‍යාපන ආයතන විසින් සිදු කරමින් පවතින මේ මොහොත වෙනකොට කෙසේ වුවද අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් පෙරපාසල් අධිකාරීන් සහ කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ යන රාජ්‍ය ආයතනන්ගේ ඒකාබද්ධතාවය අනිවාර්යයෙන්ම පෙරපාසල් අධ්‍යාපන ඵලදායි ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය වෙනවා.
කර්මන්ත්‍රීතුමා. ස්තුතියි අමාත්‍යතුමනි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ තිබෙන මේ පෙරපාසල් 17,160ක් වන පෙරපාසල් අතර විශාල විෂමතාවයක් තිබෙනවා. මේවා පහසුකම් විවිධාකාරයි. ඒවා අධ්‍යාපන දෙන ආකාරය ගත්තත් සමහර පාසල්වල ඒ නියමිත වාර්ති සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට වැදගත්ම තේ තමයි අපි මනෝවිද්‍යාත්මකව විශ්වාස කරනවා මේ පෙරපාසල් අධ්‍යාපන ඉදන් හොඳ මට්ටමේ දිනුන තමයි අනාගතයේදී හොඳ පුරවැසියන් බිහි වෙන්නේ. විශේෂයෙන් අපිට බහු විකාලෙ තිබෙච්ච මේ සමහර දේවල්ද අපි දැක්කා. ඒ හරි අපිට සමහර දේවල් සමහර මාධ්‍ය මගේ සමහර දේවල් කියන දේවල් බැලුවාම සමහරවල් ඇත්තටම මේ හරියටම මේ අධ්‍යාපනය ලැබිලාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. ඒක නිසා තමයි අපිට දෙන්නේ සමහර මේ පච්චසේ කරලා පවා බිහි වෙන්නේ ඒ නිසාද කියලා අපිට සැකයක් තිබෙනවා. ඒ නිසා මම කියනවා ඔබතුමාට ඔබතුම අහනවා මේ පෙරපාසල් අධ්‍යාපනය මේ දේවල් නිවැරදි කිරීමේදී මේ භෞතික පහසුකම් ඉතා විශාල වශයෙන් වැදගත්. ඒ නිසා මේ භෞතික පහසුකම් ගිලන යම් සඳහා රජය යම් කිසි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන කළ තිබේද කියලා ඔබතුමා දැනගන්න කැමතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි, කතා නැක්තුමනි. පිළිගන්නවා අපි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ පෙරපාසල් නැත්නම් පූර්ව ළමයි සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අති විශාල විෂමතාවයක් තියෙනවා. එතකොට විශාල ප්‍රමාණයක් මේ ආයතන නඩත්තු කරන්නේ පවත්වගෙන යන්නේ පෞද්ගලික අංශයෙන්. එතකොට රාජ්‍ය ආයතන මැදිහත් වෙලා පවත්වගෙන යන පෙරපාසල් බොහොම අතලොස්සක් තියෙන්නේ පළාත් පාලන ආයතන සහ පළාත් සභා හරහා ක්‍රියාත්මක වෙන පෙරපාසල් විතරයි. එතකොට විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන එවැනි වෙනත් පෞද්ගලික ඒත් එක්කම සමහර රාජ්‍ය නවන සංවිධාන ආගමික සංස්ථා මේවට සම්බන්ධ පෙරපාසල් තමයි විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ මොහොත වෙනකොට මේ සියලුම පෙරපාසල් සඳහා 17,152ක් වෙන ලියාපදිංචි පෙරපාසල් තියෙන මිට අමතරව සමහර පෙරපාසල් තියෙන සමහර ගැටලු නිසා ලියාපදිංචි නොකළ පෙරපාසල් පවා මේ සියලුම පෙරපාසල් සඳහා සම්පත් දායකත්වය ලබලා දෙන්න රජයක් විදිහට මේ මොහොතේ හැකියාවක් නැහැ. අපි ඉදිරියේදී සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් යන කොහොමද මට මැදිහත් වෙන්න පුළුවන් කියලා. නමුත් අපි නියාමන ක්‍රියාවලිය සඳහා අමාත්‍යංශ විදිහට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළා. තන විශේෂයෙන්ම මේ පෙරපාසල් වල උගන්වන ගුරුවරියන් ඒ අධ්‍යාපන තත්ත්වය ඉහළට ගෙන්න මේ ඩිප්ලෝමා ආයතන සියල්ලම පෙරපාසල් ගුරුවරයන් බිහි කරන ඩිප්ලෝමා ආයතන සියල්ලම ලියාපදිංචි කරන්න දැන් පටන් අරන් තියෙනවා. ඒ ලියාපදිංචිය අවසන් වුණාට පස්සේ ඒ සියලුම ඩිප්ලෝමා ආයතන නියාමනය කරන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒත් එක්කම අපේ අමාත්‍යංශ සම්බන්ධ පූර්ව ළමයි සංවර්ධන නිලධාරීන් මේවට මැදිහත් වෙන, ඒත් එක්කම පළාත් සභා හරහා මේකට මැදිහත් වෙන නිලධාරීන් පිරිසක් වෙන මේ සියලු දාම එකතු වෙලා නියාමන ක්‍රියාවලිය සඳහා තමයි අපි විශේෂ දායකත්වය ලබලා දීලා තියෙන්නේ. ඒත් එක්ක මේ මොහොතේ අමාත්‍යංශ කාර්යභාරයේ ජාතික විෂම විෂයමාලා මාර්ගෝපදේශ සකස් කරලා එමගින් මේ විෂමතාවය විෂය නිර්දේශයේ තියෙන විෂමතාවය අවම කිරීමට කටයුතු කරන්න ඕනේ. ඒත් එක්කම ගුරුවරියන්ගේ අර මං ඉස්සලක ඩිප්ලෝමා ආයතන ටික නියාමනය කළා. ඒ ගුරුවරියන්ට තියෙන හැකියාව විභවතාව එක තැනකට ගෙනෙන වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා. ඒක ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන. ඒත් එක්කම දරුවන්ගේ පෝෂණ වෙනුවෙන් උදෑසන ආහාර වේල වෙනුවෙන් රජය මැදිහත් වෙනවා. ඒත් එක්කම ගුරු අභිමානී දීමනා වෙනුවෙන් මේ මොහොතේ මැදිහත් වෙනවා. නමුත් භෞතික සම්පත් මේ සියලුම පෙරපාසල වලට දීලා ඒවා එකම තැනකට ගන්න පුළුවන් විභවතාවය මේ මොහොතේ නැහැ. අපේ එවැනි අරමුණක් තියෙන මේ මොහොත වෙනකොට.
ස්තුතියි අමාත්‍යතුමනි. මගේ දෙවන අතුරු ප්‍රශ්නය, අපි දන්නවා ලංකාවේ මේ තියෙන පෙරපාසල් වල අතර යම් තරඟයක් තිබෙනවා. ඒ පෙරපාසලට අදාළව ළමුන් ගෙන්වා ගැනීම සඳහා එක් එක් විදිහේ වෙනස් එක එක කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ නිසා දෙමාපියන්ට මේ සම්බන්ධයෙන් විශාල වැය බරක් දරන්න සිදු වෙලා තිබෙනවා. එතකොට සමහර අවස්ථාවලදී අපි දැකලා තිබෙනවා මේ தත්ත්වය මත සමහර දෙමාපියන්ට ඒ දරුවන් ඒත් එතනින් ඉවත් කරගෙන ඒ පෙරපාසල් අධ්‍යාපනයේ පිටමන් කිරීමේ අවස්ථා ඇති වෙලා තිබෙනවා. ඒ නිසා අපිට මේ தත්ත්වය වළක්වලා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා ඔබතුමාලාගේ අවධානයක් යොමු වෙති බෙද.
මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙන දෙවෙනි ප්‍රශ්නෙට. අපි රජයක් විදිහට විශ්වාස කරන දේ තමයි අධ්‍යාපනය කියන්නේ වරප්‍රසාදයක් වෙන්න බෑ. ඒක සියලුම දරුවන්ගේ අයිතියක් බවට පත්විය යුතුයි. වෙන ගැටලුකාරීತನ අපි අඳුනාගෙන තියෙනවා. විශේෂයෙන්ම අපේ පූර්ව ළමයි සංවර්ධනය සම්බන්ධයෙන් අපේ අමාත්‍යංශයේ විදිහට මැදිහත් වෙන පූර්ව ළමයි සංවර්ධන නිලධාරි සිටිනා. ඒත් එක්කම ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ඉන්නවා. ඒත් එක්කම මාස 3කට සැරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රැස් වෙන ළමා සංවර්ධන කමිටුවක් තියෙනවා. මෙතනදී සියලුම ශේෂ්ඨ නිලධාරීන් මෙතන සම්බන්ධ වෙනවා. ග්‍රාම නිලධාරියතුව, ඊට පස්සේ අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්, ඊට පස්සේ අපේ ශේෂ්ඨ නිලධාරීන්, මේ සියලු දෙනා එකතු වෙලා මේ තියෙන ගැටලු සම්බන්ධ පුළුල් සාකච්ඡාවක් කරගන්න මාස 3කට සැරයක් අවස්ථාවක් ලැබෙනවා. මේ අවස්ථාවවලදීත් විශේෂයෙන්ම මේ පෙරපාසල් නොයන දරුවන් වගේම සමහර දරුවන් ඉන්නවා, පාසල් නොයන දරුවන්, කඩින් කඩ පාසල් යන දරුවන්, මෙවැනි විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. මේ දරුවන්ගේ අයිතීන් වෙනුවෙන්, අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් මැදිහත් වෙන මේ යාන්ත්‍රණය තියෙනවා. නමුත් අපි දැකපු දේ තමයි නිවැරදි ලෙස මාස 3කට වරක්වත් මේක රැස් වෙලා තියෙන ගැටලු සාකච්ඡා කරමින් ඉදිරියට යන්නේ නැති එකක්. ඉතින් අපිට ඇත්තට මන්ත්‍රීවරු විදිහට අපිට පුළුවන්කට මැදිහත් වෙන්න රාජ්‍යය සම්බන්ධීකරණ කමිටුවේද මේ ගැන කතා කරන්න, ඒ කමිටු රැස් වෙන දවසට අපට සහභාගී වෙන්න, ඒක ප්‍රමාත් කරන්න වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඒතර ගාස්තු සම්බන්ධයෙන් තම නියාමන ක්‍රියාවලියක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට
මම අහනවා. ගරු කථානායකතුමනි,
ගරු කථානායකතුමනි, A1 ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින විද්‍යාව හා තාක්ෂණයට අනුව හැඩගැහෙන ලෝකයේ කාලීන ප්‍රවණතා හඳුනා ගනිමින් ඊට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව පිළිගනි. A2 විෂයමාලා සංශෝධනය සිදු කිරීම ශ්‍රී ලංකාව තුළ පිළිගත් ක්‍රමවේදය අනුව වසර 8කට වරක් සිදු කෙරේ. ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් යාවත්කාලීන වන ලෝකයට ගැලපෙන පරිදි විෂයමාලා ප්‍රතිසංස්කරණ එලෙස සිදු කිරීම යෝග්‍ය වේ. නමුත් රටේ ආර්ථික සමාජීය වාතාවරණයද සලකා බලමින් භෞතික මානව පහසුකම් ආදිය සංවර්ධනය කරමින් ආයතනික ව්‍යූහයන් ප්‍රතිව්‍යූහගත කරමින් සිදු කරන අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ආදිය වසර 10කට වරක් පමණ සිදු කිරීම යෝග්‍ය බව නිරීක්ෂණය වේ. කෙසේ නමුත් විෂයමාලා ප්‍රතිසංස්කරණවලට සමගාමීව අධ්‍යාපනයේ අනෙකුත් අංශවලද සිදුවිය යුතු වෙනස්කම් වේ නම් අවශ්‍යානුකූලව අදාළ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු කාල පරාසය නිර්ණය කිරීම යෝග්‍ය වේ. අතුන වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් මත පැටවී ඇති අධික ඉගෙනුම් පීඩනය අවම කිරීම, ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් බිහි කිරීම හා නව්‍යකරණය වන ලෝකය සමග බද්ධ විය හැකි අනාගත පරපුරක් බිහි කිරීම සඳහා අවශ්‍ය වන පසුබිම නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපනයට අදාළ සියලු අංශ ආවරණය වන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වර්ෂයේ සිට හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී. ඒ අනුව විෂයමාලා ප්‍රතිසංස්කරණය මෙන්ම ආයතනික ව්‍යූහයන්ට හා කාර්යයන්ට අදාළ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණද පද්ධතියට ක්‍රමානුකූලව හඳුන්වා දෙනු ඇත. එය වඩාත් ඵලදායීව හා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ඒ එක් අංශයට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට සාකච්ඡා පැවැත්වෙන අතර අදාළ සැලසුම් සකස් කෙරේ. අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රාමාණික විද්වතුන් බොහෝ දෙනෙක්ගෙන් සැදුම්ලත් විවිධ කමිටු හරහා වඩාත් ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් නිර්මාණය කරගත හැකි ක්‍රමෝපායන් සාකච්ඡාවට ලක්වෙන අතර දේශීය විදේශීය නිර්ණායකද අයුරින් ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අත්‍යවශ්‍ය අංග නිර්මාණය වෙමින් පවතී. 4. විෂයමාලා ප්‍රතිසංස්කරණ යටතේ මේ වන විට භාවිතයේ පවතින පෙළපොත් වෙනුවට වඩාත් යාවත්කාලීනව සංවර්ධනය කරන ලද මොඩියුල ක්‍රමවේදය හඳුන්වා දීමට අපේක්ෂිතය. පාසල්වල ප්‍රාථමික 1-5, කනිෂ්ඨ ද්විතීක 6-9, ජ්‍යෙෂ්ඨ ද්විතීක 10-13 ශ්‍රේණි සඳහා වඩාත් නාම්‍යශීලී හා ප්‍රායෝගික විෂය සැලැස්මක්ද හඳුන්වා දෙනු ලැබේ. ඒ යටතේ ස්වකීය අභිමතය හා දක්ෂතාවය මත ශිෂ්‍යයන්ට නව ඉගෙනුම් ක්‍රියාවලියකට මාර්ගය සකසා ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසෙන අතර 9 ශ්‍රේණියෙන් පසු වෘත්තීය, එහෙම නැත්නම් ශාස්ත්‍රීය අධ්‍යාපන අංශයට ඒ ට්‍රැක් 2 ශිෂ්‍යයන්ට ප්‍රවේශ විය හැකි මාර්ගය සකසා දීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් විධිමත් සැලැස්මක් මේ වෙන විට සකස් කරමින් පවතී. අදාළ විෂයමාලාවේ සංශෝධනයන්ට අනුකූල වන පරිදි ඇගයීම් ක්‍රියාවලියද ප්‍රතිසංස්කරණයට ලක්කෙරෙන අතර ලිඛිත පරීක්ෂණ එහෙම නැත්නම් විභාග හේතුවෙන් පීඩනයට ලක්වන ශිෂ්‍යයන්ින් මුදවාගත හැකි හා වර්තමාන සංවර්ධිත ලෝකයට හා දේශීය ඉලක්කයන්ට ළඟා විය හැකි ශිෂ්‍ය පරපුලක් නිර්මාණය කළ හැකි ආකාරයෙන් ඇගයීම් ක්‍රමවේදද සකස් කෙරේ. එම ක්‍රියාදාමයන් සාර්ථකව පද්ධතිය තුළ දියත් කිරීමට අවශ්‍ය මානව භෞතික මූල්‍ය හා අනෙකුත් යටිතල පහසුකම් සම්පාදනය හා සංවර්ධනයට ඊට සමගාමීව සිදු කෙරේ. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමනි,
ස්තුතියි. ගරු කථානායකතුමනි, මම ඔබතුමියට සුබ පතනවා. වසර ගණනාවක් අපිට කරගන්නට බැරිව තිබුණු, දිගින් දිගටම පහුගිය කාලේ පුරාමත් අපි කතා කරපු මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නට ඔබතුමීට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ රටේ සමස්ත දරුවන් සහ සමාජය වෙනුවෙන්. මොකද ඒකට එක හේතුවක් තමයි අද මානසික ව්‍යාධීන්ට පත්වෙච්ච එහෙම නැත්නම් සියදිවි නසා ගැනීම වලට මූණ දෙන දරුවන් සහ සමාජය ගත්තහම ඉතාමත් වැඩි කෙනක අපිට පපුවත්පත් බලනකොටත් අපිට දකින්න. අපි ඊයේ පෙරේදා දැක්කා විද්‍යාපීඨ සිසුවියකුත් සියදිවි නසා ගැනීමක් සිද්ධ කරගත්තා. ඒ වගේම පාසල් දරුවන් මේ වෙනකොට විශාල වශයෙන් විෂාදයට ලක් වෙලා තියෙනවා. එවැනි තත්ත්වයන් එක්ක සමාජයේ සියදිවි නසාම් ගැනීම වලටත් හේතුව හැටියට මම සමහර පරිශන වාර්තා දැකලා තියෙනවා. මේ අධ්‍යාපන ක්‍රමය තුළ ඇතිවෙච්ච යම් යම් දේවල් හිත තුළ තැම්පත් වීම කියන එකත් දැකලා තියෙනවා. එනිසා මම ඔබතුමීගෙන් අහනවා මේ උපදේශණය පාසල් පද්ධතිය තුළට එකතු කරගන්නට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ ඔබතුමී කටයුතු කරනවා නම් ඒ කරන්නේ කුමන ආකාරයටද කියන එක මට විස්තර කරන්න.
විශ්වවිද්‍යාල කතානායකතුමනි, ඒක බරපතල ප්‍රශ්නයක්. අපි දකින විදියට මේක මානසික සෞඛ්‍ය මනෝ සමාජීය යහපැවැත්ම සහ මානසික සෞඛ්‍ය පිළිබඳව පොදුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රශ්න ගැටලු ගණනාවක් තියෙනවා. ඒක අපි දකින විදියට මේක අධ්‍යාපන ක්‍රියාවලියකට එක හේතුවක්. නමුත් සමස්ත සමාජීය පීඩනය වැඩි වෙන්නත් මේවට බලපාලා තියෙනවා. සහ අපි හොඳින් මතක තියාගන්න ඕනේ මේ වෙලාවේ පාසල් පද්ධතිය තුළ ඉන්නේ අර්බුද 3කට අහුවෙච්ච දරුවන් කණ්ඩායම. ඊස්ටර් ඇටැක් එකෙන් බැටකෑවා, ඊට පස්සේ ආර්ථික අර්බුද කොවිඩ් වලින් බැටකෑවා, ආර්ථික අර්බුදයෙන් බැටකෑවා. එතකොට මේක සුවිශේෂී ප්‍රශ්න රාශියකට මුහුණ දුන්න පරපුරක් අපි දැන් මේ අධ්‍යාපනයේ මේ වෙලාවේ ඉන්නේ. ඉතින් මේක අපි හොඳින් තේරුම් අරගෙන විශේෂ වැඩසටහන් මේකට දියත් කළ යුතුයි කියන ස්ථාවරයේ ඉඳගෙන තමයි අත වශයෙන්ම අද හවස මම අපේ නියෝජ්‍ය ඇමතිතුමා එක්ක කොලෙජ් ඔෆ් සයිකියාට්‍රිස්ලා හම්බෙන්න නියමිතයි මේකට වැඩපිළිවෙල පුළුල් ලෙස සාකච්ඡා කරන්න. ඔක මේක අපිට නිකන් අර මතු පිටින් හිතන දේ කළාත් හරියන්නේ නැහැ. ඒක හරියට කරන්න ඕනේ. උපදේශනය කියන එකත් ඔබතුමියත් දන්නවා ඇති, අපි සියලු දෙනාම දන්නවා මේ රට තුළ උපදේශනය කියලා විවිධ දේවල් කරනවා. ඒවයි ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ඒ වගේ ගුණාත්මකභාවයෙන් අඩු සේවාවන් පාසල් පද්ධතිය තුළට ඇතුළත් කිරීම තුළින් තියෙන හානියට වඩා බරපතල හානියක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක හරියට අපිට කරන්න ඕනේ. උපදේශනය විතරක් නෙවෙයි, ඒ සමස්ත පද්ධතිය තුළම මනෝ සමාජීය යහපැවැත්ම වර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන එක අනුව අපි ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා. එතන විශාල වගකීමක් ගුරුවරයාට තියෙනවා. එතකොට ගුරුවරයාට ඒ කුසලතා ලබා ගන්න කොහොමද කියන එක ගැනත් හිතන එතන තමයි. එතනම විද්‍යාපීඨ ඔබතුමියක් දානවා. අවුරුදු 16ක් තිස්සේ කිසිම වෙනසක් සිද්ධ වෙලා නැහැ. එතකොට එවැනි තත්වයක් තුළ අපිට මේ අවශ්‍ය ගුරුවරයා නිර්මාණය වෙන්නෙත් නැහැ. ඒ නිසා එතනටත් විශේෂ අවධානයක් යොදවිය යුතුයි කියලා අපි හිතනවා.
ගරු කතානායකතුමනි, ඒ ඔබතුමියගේ පිළිතුරට මම යෝජනාවක් කරන්න කැමතියි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නයට පෙර විශේෂයෙන්ම දැන් ගුරුවරයා කියන කෙනා උපදේශන ඒ කරව යුතු කෙනෙක් තමයි. අපි ගුරුවරයා හඳුන්වනකොට ඒක කියනවා මාර්ගෝපදේශකෙක්, ඒ වගේම උපදේශකෙක් කියන එක. මම ඔබතුමීට යෝජනාවක් කරනවා. විශේෂයෙන්ම පාසල තුල සිටින ජනගහනය ළමයි සංඛ්‍යාව මත තීරණය කරමින් පළපුරුදු උපදේශනය කරන්න පුළුවන්, ඒ වගේම සුදුසුකම් තියෙන පුද්ගලයෙක් ඒ වෙනුවෙන් පත් කරන්න ගුරුවරයෙක් ඒ සඳහා යොමු කිරීම තුළ යම් යම් ගැටලු ඇති වෙලා තියෙනවා. මම මේ පද්ධතිය හිටපු කෙනෙක් හැටියට මම දකිනවා. ඒ නිසා පළපුරුදු ඒ වගේම සුදුසුකම් තියෙන උපදේශනය කළ හැකි අයෙකු ඒ පාසල් වලට හැම පාසලකටම පත් කරන්න කියන ඉල්ලීම මම කරනවා. එයා තුලින් එයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන්න ඕනද, නැත්නම් උපදේශනයකින් එයාව නවත්ත ගන්න පුළුවන්ද, ඒ කටයුත්ත එයාගෙන් අනිවාර්යයෙන් සිද්ධ වෙන්න ඕනේ. අන්න ඒ ආකාරයේ පද්ධතියක් සකස් කරන්න කියලා මම ඔබතුමීගෙන් යෝජනාවක් කරනවා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඇත්තටම මේ ඔබතුමී පැහැදිලි කිරීමක් කරා දීර්ඝ වශයෙන් අර කලින් කතා කරපු මන්ත්‍රීතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ එහාපු ප්‍රශ්නේදී. ඒකෙදී බොහොම ප්‍රශස්ත කරුණු ටිකක් කියවුණා. විෂය මාලාව වෙනස් කරනවා කියන එක අත්‍යවශ්‍යම අවශ්‍යයි. ඒක ඔරොත්තු නොදෙන වැඩි බරක්. ඊළඟට පූර්ව ළමාවිය සංවර්ධනයේ ඉඳලාම තෘතීක අධ්‍යාපනයේ දක්වාම එය වෙනස් විය යුතුයි කියන එක අවධාරණය කරනවා. ඒ වගේම වෘත්තිකයක් බිහි කිරීම. අපි කාගෙන් ඇහුවත් ඇයි ඉගෙන ගන්න කියලා ඇහුවොත් අත්දැකීම් ලබා ගැනීමටම නැත්තම් කියලා කියන්නේ නැහැ. මම ලොකු වෙලා අහවලා වෙන්න, මගේ දරුවා අහවලෙක් කරන්න කියන තැන ඉන්නවා. එහෙමනම් මේ වෘත්තීය අධ්‍යාපනයේ ඉතාමත් වැදගත්. ඔබතුමීගේ ප්‍රකාශයේදී කියවුණා ග්‍රේඩ් 9 වලට කලින් වෘත්තීය අධ්‍යාපනයට යොමු කරනවා කියන එක. ඒ නිසා මම ඒ ගැනත් ස්තුතිය පළ කරමින් මම ඔබතුමීට ප්‍රශ්නයක් අහනවා. දැන් මේ පද්ධතිය ඇතුලේ ඉන්නවා ගුරුවරු. ඒ අයට අපි දිගු කාලයක් තිස්සේ කියලා තියෙනවා මේ විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කරනවා කියන එක. ඒ සම්බන්ධයෙන් ඇති වෙන තත්ත්වයත්, ඒ වගේම සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් පාසල් වල ඉන්න අයගේ ගැටලුව කොයි ආකාරයෙන්ද විසඳන්නේ කියන එක පිළිබඳවත් අපිට පැහැදිලි කරන්න. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ විභාග ක්‍රමය අහෝසි කරනවා නම් 5 වසර ශිෂ්‍යත්වයේ අහෝසි වෙනවද? එහෙමනම් 6 වසරට දරුවෝ කොයි ආකාරයෙන්ද ඇතුළත් කරගන්නේ කියන එක පිළිබඳවත් පැහැදිලි කරන්න.
ගරු කථානායකතුමනි, දැනට අදහසක් මම තුන්වෙනි ප්‍රශ්නයෙන් පටන් ගන්නම්. අඩු ප්‍රශ්න තුනක් තිබ්බා. තුන්වෙනි ප්‍රශ්නේ ශිෂ්‍යත්වය දැම්ම අපි අහෝසි කරන්න සැලසුමක් නැහැ. මොකද අපි හිතනවා ඒකේ අනිත් ප්‍රතිසංස්කරණ වල බලපෑම එක තමයි අපිට ඒක ක්‍රමානුකූලව වෙනස් අහෝසි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් පහේ ශිෂ්‍යත්වය තුල තියෙන පීඩනය අඩු කරන්න අපි යම් පියවර ගන්නවා. ඒකත් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා 2028 නැත්නම් 2029 වෙනකොට. ඊට පස්සේ අර සංවර්ධන නිලධාරීන් පිළිබඳ ප්‍රශ්නයේදී අපිට නඩුවක් තියෙනවා. ඒ නඩුව ඉදිරියට ගන්න මෝෂන් එකක් අපි දාලා තියෙනවා. ඒ නඩු තීන්දුව ආපු ගමන් අපිට ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන්. ඒ ප්‍රතිපත්තිමය තීරණය මේ වෙනකොට කැබිනට් එක අනුමත කරලා තියෙන්නේ. නඩුව තමයි අපිට ඒ නඩුවේ තීරණය එනකන් අපි මේ බලාගෙන ඉන්නේ. ඔබතුමීගේ පළවෙනි විශ්වවිද්‍යාල බවට පත් කරන එක තමයි අපේ ඉලක්කය. අපි එකඟ වෙනවා අපි හිතන විදියටත් ගුරුවරයෙක්ට උපාධියක් තිබිය යුතුයි. නමුත් මේක එක පාට කරන්න බෑ. අපි හිතන්නේ මේක අර බෝඩ් ලෑල්ලකින් විශ්වවිද්‍යාල බවට පත් කර පළියට එහෙම කරන්න බෑ. ඒ නිසා මේක ක්‍රමානුකූලව එතනට දියුණු කරන්න ඕනේ. මොකද මේ විශ්වවිද්‍යාලයට අවශ්‍ය ප්‍රතිපාදන කාර්ය මණ්ඩල අධ්‍යයන ඒවා ඔක්කොමත් කරන්න ඕන නිසා අපි එකට ස්ටෙප් බයි ස්ටෙප් යන්න තියෙන්නේ. දැනටත් BA ප්‍රෝග්‍රෑම්ස් පීටවලින් පවතින විශ්වවිද්‍යාලයෙන් ඩිග්‍රීස් දෙනවා BA ඩිග්‍රී එක. ඒක අපි තව ශක්තිමත් කරන අතර අනිවාර්යයෙන්ම අපි විද්‍යාපීඨවලට විශාල බරක් දාලා ඒ තත්ත්වයට ගන්න සැලසුම් කරගෙන යනවා. නමුත් ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙන්න වෙනවා. ඒකට අවශ්‍ය මානව සම්පතක් අපි බිහි කරන්න ඕන නිසා.